रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एकसत श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
අයුබෝන් අද උඳුවක් මස නැත්නම් දෙසැම්බර් මස 19 වෙනි බුදු දින අපි ඔබගේ නිවහනට එන්නේ ලෝ තොරතුරු ටිකක් රැගෙනයි. ශ්‍රී ලංකා වාසීන්ට උඳුවක් පොය ඉතා වැදගත් වන්නේ සංගමිත්තා තෙරණියගේ පැමිණීම නිසා. අශෝක මහරජුගේ දියණිය වූ ඇය වයස 16 දී අග්‍රි බ්‍රාහ්මණ කුමරා සමග විවාහ වී එම විවාහයෙන් සුමන නම් පුත් කුමරෙක්ද ලැබුවා. අශෝක රජුගේ සොයුරු තිස්ස අග්‍ර බ්‍රාහ්මණ කුමරා සහත් හැවිරිද සුමන පුතාද භික්ෂු ශාසනයට ඇතුළත් වූ පසු සංගමිතා කුමරියද සසුන් ගත වුණා. ඇය භික්ෂුණියක් වූයේ ආයුපාලි සහ ධම්මපාලි යන භික්ෂුණීන් යටතේ. සංගමිතා තෙරණිය ලංකාවට එන විට ශ්‍රී මහබෝධියේ අංකුරයක් ගෙනාවා. මහත් උත්සවශ්‍රීයෙන් එය පිළිගත් දේවානම්පියතිස්ස රජතුමා මහත් ශ්‍රද්ධාවෙන් මහමෙවුනා උයනෙහි එය රෝපණය කළා. එදා සිට අද වනතුරු වසර 2000කටත් වැඩි කාලයක් තිස්සේ අනුරාධපුර නගරයේ මේ මහා බෝධි රාජයා වැඩවසනවා. සංගමිත්තා තෙරණිය මේ අගනා වස්තුව රැගෙන ආවා පමණක් නොව භික්ෂූණී ශාසනයද ආරම්භ කළා. තිස්ස රජුගේ නෑදෑ කුමරියක් වූ අනුලා දේවි තමා ලක්දිව මුල්ම භික්ෂුණිය වූයේ. ආපසු ඉන්දියාවට නොගිය සංගමිත්තා තෙරණිය මුළු ජීවිත කාලයම ලක්දිව බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකර අවුරුදු 61ක් වයස ආයු වළඳා අනුරාධපුරයේදීම නිවන් දුටුවා. උඳුවක් පෝය තවත් විදිහකින් ලාංකික බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා. ශ්‍රී පාදයේ වන්දනා සමය ආරම්භ කිරීමේ මේ පෝයෙන් පසුයි. නැවත අවසන් වන්නේ විසක් පෝය එළඹීමෙන් පසුයි.
Yeah. සමන් දෙවි කරුණාවයි නදී සැමතම සැප වේ සමන් දෙවි කරුණාවයි නදී සැමතම සැප වේ දිලිදින් සුමන සුරින් දේසි තැහෙවි මුනි මංගල සිරිපාද වඳින් ශ්‍රී
දෙසැම්බර් මාසයේ වැදගත් සිද්ධීන් සමහරක්. සාහිත්‍යය උදෙසා මුල්වරට නොබෙල් ත්‍යාගයක් දිනාගත් කාන්තාගත් කරුවරිය වූයේ සෙල්මා ලාගලොෆ් මහත්මියයි. ස්වීඩනයේ පුරවැසියක වූ ඇයට මෙම ප්‍රධානය ලැබුණේ 1909 දෙසැම්බර් 10 වැනිදා. නවසීලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය සම්පූර්ණයම වාගේ ගින්නකින් විනාශ වුණේ 1907 දෙසැම්බර් 11 වැනි දිනයි. දැවෙන් සාදන ලද මේ ගොඩනැගිලි ගින්නට බිලි වුණේ ඉතා ඉක්මනින්. වාසනාවකට එහි වටිනා පොත් රැස් කර තිබූ පුස්තකාලය ගින්නෙන් බේරුණේ එම කාමරය යකඩ දොරකින් ආවරණය වූ නිසා. වසර ගණනාවක සිට ඉන්දියාවේ අගනුවර වූ කල්කටාව අතහැර එවකට රජය අලුත් අගනුවර ලෙස දිල්ලිය තෝරා ගත්තේ 1911 දෙසැම්බර් 12 වැනි දින. යුරෝපයේ ගුවන්විදුලි සේවය ආරම්භ වී වසර 3කට පසු ආසියාවේ මුල්ම ගුවන්විදුලි සේවය ලංකාවේ කොළඹ ගුවන්විදුලි සේවය නමින් පටන් ගත්තේ 1925 දෙසැම්බර් 16 වෙනිදා. 1875 දෙසැම්බර් 12 වෙනිදා උපන් කෝට්ටේ සිංහයා නමින් හැඳින්වුණු ඊ.ඩබ්ලිව් පෙරේරා දේශප්‍රේමියා 1896 දෙසැම්බර් 26 වෙනි දින උපන් ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරි සෙනරත් පරණවිතාන මහතා 1856 දෙසැම්බර් 20 උපත ලැබූ රටට තම ධනය දායාද කළ සර් ජේම්ස් පීරිස් උතුමා සිනමාව ඡායාරූප ශිල්පයට හා කලාවට සේවය කළ 1900 දෙසැම්බර් 3 වෙනි දින උපන් ලයනල් වෙන්ට් හා 1927 දෙසැම්බර් 5 වෙනි දින උපන් සංගීතයට අමරණීය සේවනයක් කළ පණ්ඩිත අමරදේව යනායට තම මව් රටට එක් එක් ක්ෂේත්‍රයන්හි නියලි කළ අප්‍රමාණ සේවයට අපි කෘතඥ වෙමු. ක්‍රිකට් ක්‍රීඩාලෝවේ අගතැන්පත් 1963 දෙසැම්බර් 5 වෙනි දින උපන් අර්ජුන රණතුංග ත්‍රස්තවාදයෙන් මුලිනු පුටා දැමීමට හමුදා නායක ලෙස එදා කරදුන් 1950 දෙසැම්බර් 18 වෙනි දින උපන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මල්ල ක්‍රීඩාලෝවේ 2000 ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව කීර්තියට පත් කළ 1975 දෙසැම්බර් 17 වෙනි දින උපන් සුසන් තිල්කා ජයසිංහ සිනමාලෝවේ ජනප්‍රිය නිලි 1973 දෙසැම්බර් 13 වෙනි දින උපන් සංගීතා වීරනත්ත සහ සංගීතලෝවේ ජනප්‍රිය ගායක 1949 දෙසැම්බර් 19 වෙනි දින උපන් සුනිල් එදිරිසිංහ යන විශේෂ ශ්‍රී ලාංකිකයන්ට අපේ උණුසුම් සුභපැතුම්. ඉතා වාසනාවන්ත ජයන් පිරි අනාගතයක් ඔබ සැමට උදා වේවා.
රන්මලක් ලෙස දෙව්බඹුන් දෝතින් තිබුණේ පින්දිමේ පස්පිඩක් ඉලිහි නොයන්නට රන්නටත් ඇත සිවකුණේ නිත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදහාරයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල් විතියේ අවිදරා වැදරර මතින් පැවිකුම් දැක දැපැතිින් හිස අත්මුදුන් දෙති කියවරුන් මවවිමේ හිමිකම්පතා තම දිවිපිදූ කල ඒ පුතුන් එලේ හැම අවරුන් ණය කිරි එලි ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව්වමුන් දෝතින් පිදුනේ පින්බිමේ බස් පිඩක් කිලිහි නොයන්නට රන්නටක් ඇත සිල්කොනේ පුරා එක හිනයේ මුළු ලෝකයා නිදනාවැයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල් විතියේ සිරිලක උපන් පිරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබාමේ යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබෙන් අද දූපුතුන් පැම වේදිමේ අදවතින් අපි තුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ
අදවතින් අපි තුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ
අදවතින් අපි තුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ
බෝගම්බර දෙවියෝ ගැන ඔබ අසා තිබෙනවද? බෞද්ධ ඉතිහාසයේ හා සාහිත්‍ය පොත්පත්වල උපුල්වන් හා සමන් දෙවිවරුන් ගැන නිතර සඳහන් වෙනවා. උතුරු ඉන්දියාවේ සිට ක්‍රිස්තුපූර්ව 543 පමණ ලංකාවට විජය කුමරු හා 700ක් පිරිවර පැමිණ විට උපුල්වන් දෙවි ඔවුන්ට ආශිර්වාද වූ බව මහාවංශය හා දීපවංශය කියනවා. මේ උපුල්වන් දෙවියන් ලංකාවේ ආරක්ෂා දෙවියෙක් හැටියටත් බොහෝ අය විශ්වාස කරනවා. මේන් පසු සාහිත්‍ය පොත්වල නැවත උපුල්වන් ගැන සඳහන් වන්නේ 13 සියවසේදී පමණයි. කෝට්ටේ යුගයේදී ලියවුණු පණ්ඩිත පෙරකුම්බා සිරිතෙහි සඳහන් වන්නේ උපුල්වන් දෙවියෝ කිහිරි ගසක කිහිරි කොටයක් දෙවිනුවර වෙරළට එවූ බවත්, එය දුට මහජනයා එම කොටේ දෙවි රූපයක් සාදා රජතුමාට බාර දුන් බවයි. දෙවිනුවර උපුල්වන් දේවාලයක් ඉන් පසු ඇති වුණා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පරවි සන්දේශය යොමු කළේ මෙතනටයි. මේ සමගම සුමන, සුමන සමන්, සමන් යනුවෙන් අපාතර ඇඳින් වෙන සමන් දෙවියන්ටද ලංකාවේ ආරක්ෂා දෙවියෙකු ලෙස මහාවංශයේ සඳහන් වෙනවා. ඔහුගේ එක් අතක නෙළුම් මලක්ද අතැතිව සුදු අතිකු සමග සිටින රූපයකින් මේ සමන් දෙවි රූපය මැවී පෙනෙනවා. ඔහු විශේෂයෙන් රැඳෙන්නේ සබරගමු හා ශ්‍රීපාද අඩවිය අසල බැව් මිනිසු විශ්වාස කරනවා. සමන් දෙවියන් වෙනුවෙන්ම පිහිටි දේවාලය ඇත්තේ රත්නපුරේ. තවත් දේවාලයක් මයිඅංගනෙත් ඇත. නමුත් රත්නපුරේ දේවාලය තමා ශ්‍රීපාද වන්දනාව ආරම්භන සමයේදී විශේෂයෙන්ම වැදගත් වන්නේ. බොහෝ අය විශ්වාස කරනවා සමනල කන්ද මත තිබූ පාද සටහන් සොයාගත්තේ ක්‍රිස්තුපූර්ව 104-75 අතර දක්වා විසූ වළගම්බා රජුයි කියා. එතැන් පසු මේ බුද්ධ පාදය බැව් විශ්වාස කළ රජතුමා ඇතුළු පිරිස එම ලාංඡනය වන්දනාමාන කරන්නට පටන් ගත්තා. උතුරේ දෙමළ ආක්‍රමණය නිසා මහකැලයේ සැඟවීම ගම්බා රජුට මෙම ස්ථානය පෙන්වුවේ කැලේම දුවන පණ්ඩ මුවෙකු විසින්ලු. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ උඳුවප් පෝයෙන් පසුවයි. එම සමය අවසන් වන්නේ වෙසක් පෝයෙන්. යටකී රත්නපුරේ මහා සමන් දේවාලය සැදුවේ දෙවැනි පරාක්‍රම රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1270 දී පමණ. මෙම දේවාලයේ වාර්ෂික පූජෝත්සවය තියෙන්නේ අගෝස්තු මාසේ. සති දෙකක් මෙම උත්සවය පවත්වන අතර එහි පෙරහැර ලක්දිව ඉතා පැරණි පෙරහැරවල් වලින් එකක්. ලංකාවේ අති ප්‍රසිද්ධ දේව කතා අතර එම නාමයන් ප්‍රචලිත වී ඇත්තේ ඔවුන් විසින් කළ කී දෑ මුල් කරගෙනයි. සමහර පාලකයන්ගේ දැහැමි පරහිතකමී බව නිසා ඔවුන් මියගිය පසු දේවත්වයට පත් වී ඇති බවත් වැටහෙනවා. ක්‍රිස්තු වර්ෂ 277 සිට 304 දක්වා රටපාලනය කර මහසෙන් රජතුමාද මෙම ගණයට වැටෙනවා. ගෝවිකමින් ජීවත් වන ජනතාව කෙරෙහි උනන්දු වූ රජු බොහෝ වාරි මාර්ග සැදුවා. බත බුලතින් රට සරු කිරීමට නොයෙක් පියවර ගත්තා. වැව් 16ක් හැදූ ඔහුගේ ප්‍රධානතම වැව වන්නේ බින්නේරිය වැවයි. ඇලවල් අතරින් ප්‍රමුඛ ඇලහැර ඇලයි. ඔහු මුලදී මහවිහාරයට හානි සිදු කළත් පසුව බුද්ධාගමට දියුණු වීමට කටයුතු කළා. ලංකාවේ උසම චෛත්‍ය වන ජේතවනාරාමයට නිදසුණක්. ගොවියන්ට මේසා සෙත් කළ මේ රජතුමා මිය ගිය පසු මහජන එතුමාට මින්නේරිය දෙවියෝ නමින් වත්පිළිවෙත් වන්දනාමාන කරන්න පටන් ගත්තා. අදටත් එම ප්‍රදේශයේ අය මින්නේරිය දෙවියන්ට ගරු සත්කාර කරනවා. මුළු රටට පමණක් නොව සමහර වෙලාවලට ප්‍රාදේශීය ප්‍රදේශවලටත් සේවය කළ අයටත් දෙවි දේවතාවුන් වෙන්න වරම් ලැබුණා. 1634 සිට 86 දක්වා පාලනය කර දෙවැනි රාජසිංහ රජතුමා මාතලේ ප්‍රදේශයේ පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය පාලකයෙක් පත් කළා. ඔහු ඇඳින්නුවේ බෝගම්බර දිසාහාමුදුරුව ලෙසයි. සමහරු හිතන්නේ ඔහු මහනුවර බෝගම්බර සිට පැමිණ නිසා මේ නම ඇතිවෙන්න ඇති කියලා. බොහෝ ප්‍රතාපවත් සූර වීර චරිතයකින් ඇති හිතම කරුණාබර ගුණවත් කෙනෙක්, මහජනයාගේ දුක දන්නා කෙනෙක්, ඔවුන්ට සාධාරණ ලෙස පාලන කටයුතු කළා. ඉතින් ඔහු මිය ගිය පසු මිනිස්සු මේ බෝගම්බර දිසාවේ තුමා දෙවි කෙනෙක් කළා. රොබර්ට් නොක්ස් නමැත්තාගේ හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් සිලෝන් නම් ග්‍රන්ථයේද බෝගම්බර දේව ඇදහිලි ගැන සඳහන් වෙනවා. නොක්ස් සිටියේ 1821 පමණ කාලයේදී. ඒ අතරතුර වසර 200ක් පමණ විට මේ බෝගම්බර දෙවියන්ගේ මිනිසු යහපතක් පැතුවා. අදටත් මාතලේ ජනතාව බෝගම්බර දෙවියන් කෙරෙහි විශ්වාසය තබනවා.
කියන්නරන් කඳ මොන හිතකින් නොබ කීවාතැයි මට කියන්න රන් කඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා ඇයි මගේ රන් කඳ හිතට එකඟවද ඔබ කිව්වේ මට මේවා මටද කියන්නේ වෙන කෙනෙක් මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා අමතක කෙරුවද ඔබ මාරන් කඳ නැතමා බර
සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මිට සවන් දිය හැකි. ලංකාවේ විශාලම ලියවුලු වස්ස ගැන ඔබ අසා තිබෙනවාද? අඩි 24ක් උස අඩි 12ක් පළල මෙම උළු වස්ස සහිත දොර, ගාල්ලට නුරුදුරු, දොඩන් දුව, පින්කන්ද, කටුකොලිහ ශ්‍රී කෙත්තාරාම මහා විහාරස්ථානයේදී දැක ගන්න පුළුවන්. වසර 200ක් තරම් පැරණි මෙම උළු වස්ස සහිත දොර දැවැන්ත බුරුත ගසකින් නිර්මාණය කළේ නාරිගම විසූ G.W. සිරිතුංග වඩු මහතායි. ඒ බවට දොර මත කැටයම් කර තිබෙනවා. සරණේරු යතුරු තහඩු ආදිය නිර්මාණ කළේ හික්කඩුවේ ආරච්චි කන්දේ විසූ වාස්තු ශිල්පී E.M. සඳිරිසාමි මහතායි. මෙම උළු වස්සට දොර පියන් 4ක් තිබෙනවා. අඟල් 8ක් උස අඟල් 2ක් ඝනකම පිත්තල සරණේරු 28කින් දොර පියන් සවි කර තිබෙනවා. ගජමන් නෝනා සහ නෝනාගම 1746 මාර්තු 10 දින කොල්ල පිටිය උපතලත් දෝනා ඉසබෙලා කොරනේලියා නම් කිවිදිය මියගියේ 1815 දෙසැම්බර් 15 වෙනිදායි. ලන්දේසි සිරිත්විරිත් අනුව වැඩුණු ඉසබෙලා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ තම මවගේ සෙවණින්. ඇය ලන්දේසි පල්ලියක ගුරුවරියක්. ඇගේ පියා අලි ඇතුන් හික්මවන්නෙකු ලෙස කටයුතු කළ නිසා ගජමන් ආරච්චි ලෙස ප්‍රසිද්ධ වුණා. වයස 22 ගාල්ලේ තල්පේ ගාර්දියස් ආරච්චි සමග විවාහ වුණු ඇයට එක් දරුවෙකු ලැබූ පසු තම සැමියා මිය ගියා. ගාල්ලට සමුදුන ඇය මාතර පදිංචියට ගියා. තම පියාගේ බලවත් ඉල්ලීම පරිදි ඇය දෙවෙනි විවාහයකට ඇතුළත් වූ නමුත් දරු තිදෙනෙක් ලත් පසු එම සැමියාද මිය ගියා. ඉන්පසු ඇය දරුවන් සමග දුක්බර ජීවිතයකට ගොදුරුණා. මන්ද තම පියත් ඇතිකුගේ පහරකින් මිය ගියා. තවමත් තරුණ වියෙහි පසුව ඇයට අනිසි යෝජනා කළ අයද හිටියා. මේවයින් බේරි තම දරුවන් රැකගෙන ජීවත් වන්නට සිතූ ඇය එකල මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලිට කවි පෙළකින් යම් සරණක් පැතුවා. සඳමින් කවා ඇති කළ ළම පැටවුන්ට අද දින පමණ නැත බත උන් රැකගන්ට සොඳ ගුණ ජොන් ඩොයිලි මෙ දිසා මෙදිතුන්ට වැඳගිනි දුක කියමි පිහිටක් ලැබගන්ට සිත්ලසින් දයා බැඳ වැඩූ පිය සුනත බද්ධියන් කියා ඉඳ අඬති තන තන පත්මේ දැන් ඔයා මෙතතු ඇති ලෙසින අත්මුදුන් තියා කිය සිටිමි වැඳගෙන හොඳ හැටි සිංහල දත් ඩොයිලි මහතා මේ කවි පද කීවාට පසුව ඇගේ අසරණකම ගැන සිතා නෝනාගම නැමති ගම්වරයේදී ඇයට ජීවත් වන තුරු භුක්ති විඳීමට කටයුතු සැලැස්වුවා. ඒ වායේ ආදායමෙන් ඇය දරු පවුඩද රැකගෙන ජීවත් වී 1815 දෙසැම්බර් 15 වෙනිදා මිය ගියා. ඇය මිය යන්නේ ලාංකේය ඉතිහාසය තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කරමින්. ඇය වෙනුවෙන් අම්බලන්තොට නෝනාගම හන්දියේ දියුණු ඇගේ ප්‍රතිමාව එම කිවිදියගේ මෙහෙවරට උපහාරයක් ලෙස අදටත් පවතිනවා.
දුර ඇත වුවද ගතිනා ළඟ පාත නොවේද සිතිනා ඇල පාත මුදලි මන් මද ආසනගන් රජමන් මද ආසනගන් රජමන්
පැල අංකුරයක් උපදෝන හැටි. ලෝකවාසි බෞද්ධ ජනතාවගේ මුදුන්මල් කඩක් බඳු වූ අනුරාධපුර වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේට එදා මෙන්ම අදත් පුද සත්කාර කටයුතු කරනවා. සිදුවත් තවුසාට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරෝ ඉන්දියාවේ බුද්ධගයාව පිහිටි ජයශ්‍රී බෝධියේ දකුණු අංකුරේ හටගත් පැලයක් මෙරටට සංගමිත්තා තෙරණිය ගෙනාවේ මහත් උත්සවාකාරයෙන්. දඹගොල පටුනට මේ පිරිස පැමිණි විට අඩක් වතුරේ බැස නැවලඟට ගිය දේවානම්පියතිස්ස රජතුමා එම පැලේ තම හිස මත තබා මහත් ගෞරවයෙන් ලංකා භූමියට ගෙන ආවා. මෙම බෝධිය අනුරාධපුරයේ මහමෙවුනාවේ රෝපණය කෙරෙන්නේ ක්‍රිස්තු පූර්ව 332 දී පමණ උඳුවප්පුර 15 පොහොය දිනට පෙර දිනේදී. මේ උත්සර්ථකවත් අවස්ථාවට මිහිඳු මහතෙර සංගමිත්තා තෙරණිය දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. සුගන්ධ ද්‍රව්‍ය මුසු කරන ලද රන් කටාරම්ක රෝපණය කරන ලද බෝපැලෙන් දින 7කට පසුව අංකුර 8ක් පැන නැග්ග බවත් සඳහන් වෙනවා. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා සුවිශේෂ ස්ථාන 8ක රෝපණය කරනු ලැබුවා. දඹකොළ පටුන, තිවංකනම් බමුණුගම, කතරගම, සඳුන්ගම, තූපහාරාමය, ඉසුරුමුණිය සහ සඳගිරියේ. මේ ක්‍රමයටම පැන නැගෙන අංකුර විහාරස්ථානයට බෙදා දීම නොකොඩවා කෙරුණා. නමුත් දැන් ශ්‍රීමා බෝධිය ආරක්ෂා කර ගැනීමට උවමනා නිසා වසර දහස් ගණනක් වයස ඇති මේ වස්තුව තවදුරටත් රැක ගැනීම අපගේ යුතුකම නිසා මේ අංකුර බෙදා හැරීම නවතා තිබෙනවා. නමුත් අංකුර ගැනීම වෙනුවට ජයශ්‍රී මහ බෝධියෙන් සෑදෙන බෝ ගෙඩිවලින් බීජ ලබාගෙන බෝ පැල ලබා ගැනීම වර්තමානයේදී සිදු කරන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුල පිහිටුවා ඇති විශේෂිත බෝධි ගෘහයක් තුලයි. ජයශ්‍රී මහබෝධියෙන් ලබාගෙන සකස් කරන ලද ඒවා එම බෝධියෙම ඒවා බවට DNA පරීක්ෂණ වලින්ද අනාවරණය වෙනවා. ජයශ්‍රී මහබෝධිය වටාද පරිවාර බෝධින් වහන්සේලා කීපයක්ම පිහිටුවා තිබෙනවා. රටේ නොයෙක් ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවලද පරිවාර බෝධීන් රෝපණය කර තිබෙන්නේ. සාමාන්‍යයෙන් අනෙකුත් බෝගස්වල එසේ නොවේ. ජයශ්‍රී මහබෝධියේ ගෙඩි හැදෙනවා අඩුයි. වසරකට බීජ කීපයයි හැදෙන්නේ. අතු තැන් තැන්වල බෝගෙඩි හැදෙන විට බොහෝ විට ඒ ගෙඩි වෙත ගිරවුන් නැවිත් ඒවා කන්න බලනවා. මදක් පැසුණු ගෙඩි හඳුනා ගැනීමෙන් පසු බෝධියට රාජකාරී කරන පිණිස තේවා කටයුතු කරන හිමියන්ට දැනුම් දෙනවා. ඉන්පසු නායක හිමියන් බෝධියේ කටයුතු කරන නිලධාරීන් සමග සුදු රෙදි කැබැල්ලෙන් බෝගෙඩිය ආවරණය කරනවා. එම රෙදි කැබැල්ල බෝධියේ අත්තටම සම්බන්ධ කර බඳිනවා. හොඳට පැසුණු පසු එම බෝගිඩිය බිමට නොවැටි සුදු රෙදි කැබැල්ල තුලට වැටි තිබෙන අතර පක්ෂීන්ගෙන්ද ආරක්ෂා වෙනවා. වයස්ගත බෝධියේ සෙමින් වර්ධනය නිසා සමහර අවුරුදුවලදී එහි ගෙඩි සෑදෙන්නේ නැහැ. සමහර විට හැදෙන්නේ ගෙඩි දෙක තුනක් පමණයි. සුදු රෙදි කැබැල්ල බඳින්නෙත් ඒවා පසුව දිගහැර තබන්නෙත් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින්. ගෙඩි 20ක් විතර දුන්නොත් ඉන් හැදෙන්නේ පැල කීපයක් පමණයි. මෙම ගෙඩි අටමස්ථාන නායක හිමියන් විසින් බාර දෙන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකතුමා වෙතට. පැසුණු ගෙඩි තවාන් කිරීම විද්‍යාත්මකව කරන කටයුත්තක්. බෝගෙඩිය පලා එයි දියර යවා පසුව වේලනවා. වැලි කොළ පොහොර එකට එක අනුපාතයකට සකසාගෙන සියුම්වට හලනවා. පසුව පැයක් හෝ දෙකක් මදගින්නේ තම්බනවා ඒ විස බීජ ඉවත් කිරීමටයි. අර සකසාගත් පස්තුරට බීජ අරගෙන ඇඟිලි තුඩුවලින් අසුරනවා. උඩින්ද පස් ටික ටික දමනවා. පසුව එම තැටිය ජලය සහිත මැටි භාජනයක තබනවා. වීදුරුවකින් වසා අවරස්මේ ලැබීමට සලස්වනවා. දින කීපයකින් පැල සෑදෙනවා. මේ විදිහට ලබා ගන්නා පැල ලංකාව පුරා විහාරස්ථානවලට සපයන්නේ. අටමස්ථාන නායක හාමුදුරන්ගෙන් ඒ විහාරාධිපති හිමවරුන් ලිපියක් මගින් ඉල්ලුම් කළ පසුවයි ඒවා ලබා දෙන්නේ පිළිවෙලකටයි. අපවත් වූ බෝධීන් වහන්සේලා සහිත විහාරස්ථාන සහ අලුතින් ඉදිකරන විහාරස්ථානවලට ප්‍රමුඛ තැනක් ලැබෙනවා. පැල ලබා දීම සිදු කෙරෙන්නේ එම පළාතේ සංඝනායක හිමියන්ගෙන් විමසා තොරතුරු ලබාගත් පසුවයි. තවද බෝපැල ලබා ගන්නා විහාරස්ථානයේ උපසම්පදාවලත් හිමිනමක් අනිවාර්යයෙන්ම වැඩම කර ජීවත් විය යුතුයි. ඒ සමගම එම බෝධීන් වහන්සේට සිදු කරන වතාවත් නියමාන්දමට කෙරෙනවාද යනුවෙන් සොයා බැලීමක්ද සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ විහාරස්ථානවලට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ රටවල ඉල්ලුම් කළ විටද මේවා ලබා දීමට කටයුතු සලස්වනවා. රෝපණය කරන අවස්ථාවේදී හා ඊට පසුවත් එම පළාතේ තිබෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වෙනවා. බෝපැලේ යම් කිසි ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව විහාරාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැන්විය යුතුයි. එවිට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙනවා.
ගැසට් පත්‍රය ජනාධිපතිවරයා ළඟදී ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බව දැන්වීමෙන් පසු කවුරු කවුරුත් ගැසට් යන වචනයට ප්‍රමුඛ තැනක් දුන්නා. එය කොපමණ දුරදිග ගියාද කියවහුත් එයට විරුද්ධ පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. ගැසට් පත්‍රයට විරුද්ධව අතුරු තහනම් නියෝගයක්ද පැනවුණා. 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබද ප්‍රදේශ අත්පත් කරගත් ඉංග්‍රීසින් තම පාලනය යටතේ පැවති ප්‍රදේශවල බ්‍රිතාන්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ අරමුණින් ද සිලෝන් ගවර්න්මන්ට් ගැසට් නමින් ප්‍රකාශනයක් එළිදැක්වුවා. බ්‍රිතාන්‍යෝ තම යටත් විජිත සියල්ලේම මෙම ක්‍රමය අනුගමනය කළා. 1784 කැල්කටා ගැසට්, 1800 ශාන්ත ලුසියා ගැසට්, 1800 කේප් ටවුන් ගැසට් යනාදී වශයෙන් ඒවා ප්‍රකාශනයට පත් වුණා. ශ්‍රී ලංකාවේ පළමු ගැසට් පත්‍රය ප්‍රකාශනයට පත් කෙරුණේ 1802 මාර්තු 15 වෙනිදා. එය මුද්‍රණය කෙරුණේ ලන්දේසීන් විසින් 1737 දී පිහිටුවන ලද ෆ්‍රාන්ස් ඩි බ්‍රුයින් නැමැති මුද්‍රණාලයේදී. මේ ඉංග්‍රීසි බසින් නිකුත් වුණා. දෙමළ බසින් ගැසට් එක 1806 දී සහ සිංහල බසින් ගැසට් එක 1814 දී ප්‍රකාශයට පත් වුණා. මේ විදිහට නොකඩවාම නිකුත් වූ ගැසට්ුව 1772 දී ස්ථාපිත කරන ලද සිරිමා බණ්ඩාරනායක රජය විසින් අත්හිටුවනු ලැබුවා. 1972 මැයි මස ලංකාව බ්‍රිතාන්‍යයටත් උචිත බැමි මුදාහැර ජනරජයක් බවට පත් වුණා. එදා වනතුරු ගැසට් කලාප 15,011ක් මුද්‍රණය වී තිබුණා. 1772 දී ගැසට් පත්‍ර අවලංගු කිරීමෙන් පසුව නැවත එය හිසේ සෙව්වේ 1978 දී බලයට පත් ආණ්ඩු කාලයේදී ජේ.ආර්. ජයවර්ධන රජයේ නව ව්‍යවස්ථාවෙන් පසු ගැසට් පත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ වුණා. වර්තමානයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගැසට් පත්‍රය ප්‍රකාශනයට පත් කරනවා. එහි රජය මගින් පනවන ලද පනත්, කෙටුම්පත්, ජනාධිපති ආඥා පනත්, රාජ්‍ය ආඥා පනත්, ප්‍රධාන නීතිමය කටයුතු මෙන්ම රැකියා බෑර්තු, රජයේ විභාග, මහ බැංකුවේ දැන්වීම්, මිල පාලන දැන්වීම්, ටෙන්ඩර් කැඳවීම්, නම් වෙනස් කිරීම්, සමාගම් ලියාපදිංචි, ඉඩම් නිරවල් කිරීම්, භූදල් නඩු පිළිබඳ දැන්වීම්, මත්පැන් බලපත්‍ර ඉල්ලුම්පත්, ප්‍රවාහන බලපත්‍ර හා රජයේ විවිධ දෙපාර්තමේන්තු මගින් පවත්වන වෙන්දේසි ආදීද මේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශනයට පත් කෙරෙනවා.
සිරකරුවන්ගේ ගෙදර බන්ධනාගාර ගත කිරීම යනු හුදු කායික හා මානසික වශයෙන් සිය පෞද්ගලිකත්වයෙන් වෙන්කොට තැබීමක්. 1844 අංක 16 දරන බන්ධනාගාර පනත මගින් ලංකාවේ ප්‍රථම බන්ධනාගාර පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෙහි මුල්ම ප්‍රධානියාරි සේව කර ඇත්තේ ඉන්ස්පෙක්ටර් ජෙනරල් සර් ජෝර්ජ් විලියම් රොබර්ට් කැම්බල් මහතා. වැලිකඩ භූමි ප්‍රමාණය අක්කර 48ක්. එවකට බන්ධනාගාරයේ සිරකරුවන්ට ඉතා බර වැලිකොට්ට පිරවූ කදක්, වැලි කදක්. එම සිරකරුවෙකු එක කෙළවරක සිට අනිත් කෙළවරට ගිහින් බෑමද, යලිත් එම වැලි ප්‍රමාණය නැවත නැවත ගෙන යෑමද එකල ක්‍රියාත්මක වූ දඬුවමක්. වැලි කද ගෙන යන දඬුවම ක්‍රියාත්මක වූ තැන පසු කලදී වැලි කඩ බන්ධනාගාර ලෙසින් අඳුන්වන්න පටන් ගත්තා. තාවකාලික අපරාධකරුවන් යනු සුළු චෝදනා යටතේ සිරගත වූවන් කැෂුවල් ඔෆෙන්ඩර්ස්. උන්මත්තක අපරාධකරුවන් යනු මානසික පීඩනය හෝ අසහනය නිසා සිරගත වූවන් එපිසෝඩික් ක්‍රිමිනල්ස්. ප්‍රභූ සමාජයේ හා ව්‍යාපාරික ප්‍රජාවේ නීතියට පටහැනිව ක්‍රියා කර සුදු කරපටි අපරාධකරුවන් වයිට් කොලර් ක්‍රිමිනල්ස්. නිතරම පුරුද්දක් සේ නීති විරෝධී ක්‍රියා කළ අපරාධකරුවන් හැබිචුවල් ඔෆෙන්ඩර්ස්. ඒ කියන්නේ විශේෂයෙන්ම මංකොල්ලකරුවන්, මත්කුඩු වලට ඇබ්බැහි වූ අය, කුලියට මිනී මරණ අය මෙම ගොන්නට අසු වෙනවා. මේ කොටස් කීපයකට අයිති හිරකරුවන් වෙන වෙනම මැදිරිවල තමා හිරගත කෙරෙන්නේ. සිරකරුවන් අතර වෙනම භාෂාවක් තිබෙනවා. සමහර විට සාමාන්‍ය සමාජයේ අයත් මේ වචන පාවිච්චි කරනවා. බන්ධනාගාරයේ ඇඳින් වෙන්නේ ආණ්ඩුවේ බෝඩිම, මහවුළු ගෙදර, ගල්පල්ලිය ආදී විශේෂණ පදවලින්. යමක් සොරකමක් කරන විට එය බලා හිටින්නා සොරාගෙන් අල්ලසක් ඉල්ලන විට එයට කියන්නේ ඇස්කුලිය කියලා. පගාව දෙන විට එය ඉස්ම දෙනවා. හිරකරුවන් බසින් පොලිස් කාර්යාට පංචි යනුවෙන්ද කාන්තාවට ඔසරිය ලෙසින්ද ඇඳින්නවා. කණ්ඩායමකින් ඉවත් වීම හැලීමයි. විනෝදය හා පහසුව ආතල්යක යනුවෙන්ද, දෙයක් වසන් කිරීම මොත්තේ දානවා යනුවෙන්ද ඇඳින්නවා. සිරකුටි තුල ඉඩමදිකම නිසා ඔවුන් රැකියාව ඔවුන් ඉතාම කටුක ජීවිතයක් ගත කරන බැව් යනේ ණය පවසනවා. එහිදී ඔවුන්ට යම් වෘත්තීය පුහුණුවක් දී සමාජයට එක් කිරීමටද කටයුතු කෙරෙනවා. තුලාබර දානය. බියගම මාකොළ ප්‍රදේශයේ සුභසාධක සමිතිය මගින් තුලාබාර දානයක් ප්‍රදානය කරන බව දැක්වෙන බැනරයක් දැක එක්තරා මාධ්‍යවේදියෙක් මේ ගැන සොයා බැලුවා. බොහෝ දෙනා තුලාභාර දානය යනු කුමක්ද කියා දන්නේ නැහැ. තොරතුරු සෙවූ මාධ්‍යවේදියා මේ දානමය පින්කම පොළොන්නරු යුගයට සම්බන්ධ වන බව සොයාගත්තා. පොළොන්නරු යුගයේදී චෝල රජු එළවා දමා රට එක්සත් කළ කීර්තිමත් රජක වූ පළවෙනි විජයබාහු රජු ගැබිනි මාතාවන්ට පිදු දානමය පින්කමක් තබා මෙය. එදා රජු විසින් තමාගේ බරට සරිලන බරින් යුත් පෝෂණ මල්ලක් ගැබිනි මාතාවන්ට පිදූ බව පැරණි පොත්වලින් වාර්තා වුණා. පහු කාලයකදී එම දානමය පින්කම අදාළ ගැබිනි මාතාවගේ බරට සමාන ලෙස වෙනස් වී රජවරුන් මෙම ත්‍යාගශීලී ක්‍රමය එහිමම පවත්වාගෙන ගියා. තුලා යනු බර කිරණ තරාදියක්. ඒකයි මෙම වචන තුලා බාර යනුවෙන් හැඳින්වන්නේ. ඉතින් මාකොළ සුභ සාධක සංගමය අලුතෙන් පටන්ගත් මේ තුලාභාර දානයට දැන් වසර 6ක් පමණ වෙනවා. එතැනට එන මාතාවන් කිරා බලා ඔවුන්ගේ බරට සමානවර පරිදි අංග සම්පූර්ණ බඩු මල්ලක් ප්‍රදානය කරනවා. මේවායේ වටිනාකම සමහරට රුපියල් 15,000ක් වෙනවා. මන්ද එතන කිලෝ 45-60 දක්වා බර මව්වරෙන් සිටින නිසා මේ පෝෂණ මල්ල කෘතඥව බාර ගන්නා මව්වරුන් සිනහ වුණු දුටු විට එම කාර්යාවයට සහභාගී වූ අයට කෙතරම් පිනක් හා සතුටක් ඇතිවෙනවා ඇද්ද?
නැළඳෙන මව් කුල පොඩි දරුවන් දෙපොළේ සුරතල් සිංගිති සිනා මැවෙන කලේ තිරීතිරේ උංචිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා දන්න පුතේ මවගේ කුරුල්ලේ නැලවෙන මවකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් සිංගිති සිනා මැවෙන කලේ තිරීතිරේ උංචිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා දන්න පුතේ මවගේ කුරුල්ලේ ගයා ඔබ වෙතබා පුංචි තොටිල්ලේ බඩගිනි නිවන්නලේ කිරි කර දුන්නේ දුක සැප දෙක නොබලා නිදි නොලබා වේස දරන්නේ හොඳ අම්මා ආදර පෑවා බිරිඳු පුතේ නැලවෙන මවකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරිතිරේ උංචිලි චිල්ල මලේ දැල්ලේ නෙල්ලි කැලේ නිදියා ගන්න පුතේ මවගේ කුරුල්ලේ ගෙවතේ ඇත විමසිල්ල එබැවිනි මුවාද මුදු සිනා නැගෙන්නේ මවත කෙසනේ අස නැත කිසිවකු ළඟ මග රත්තරනේ ඔබේ අම්මා සමදාදරේ බිරිඳු පුතේ නැලවෙන මවකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරිතිරේ උංචිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා ගන්න පුතේ මවගේ දොරුල්ලේ
දින හයකින් ලෝ පුරා සිටින ක්‍රිස්තු භක්තිකයන් යේසුස් වහන්සේගේ උපත සමරනවා. දෙසැම්බර් 25 වැනි දින යෙදෙන මේ මංගල්‍ය නිසා කිතුබැතුමතුන් එදිනට ප්‍රීති වෙන අතරම නැතිබරි අය වෙත කරුණාව පා කැමැබීම ඇඳුම් පැළඳුම් හා වෙනත් ද්‍රව්‍ය බෙදා හදා ගන්නවා. සියල්ලන්ම එකට එකතු වී සතුටු වීමට තමා මේ දිනය වෙන් කර ඇත්තේ. ලෝ වටා වෙසෙන සියලුම ක්‍රිස්තියානි ජනතාවට අපි සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමු. යේසුස් සමිදු.
පිලිඳා යේසෝ ඉපදුනි කවලෙනක් මැද කිසිදා නුදුටු තරුවක් එඬරුන් දුටද වෙනදා වගේ නෙවෙයි ඒ උඳුවප් රයද සරදා සිතින් ඔවුන් කලබල වීය සොඳ සොබමන් රැයක බලවත් කෙනෙකුන් උපන මෙනවින් සොයන්නට වූ එඬරුන් තිදෙන දෙයතින් තෑගිගෙන මුළුරය කර ගමන බැතියෙන් පුදන්නට වූවා කුමරු සැන ඇවිදල තැනින් තැන දුක සැප දෙක සොයලා මෙලවිලා තිබූ මුහුණු සොම්නස් කරවාලා බර වෙලා තිබූ දෙනෙත් නැවතත් පහදාලා ලෙඩවල සිටිය අය නැවතත් සුව කරලා රජවරු ප්‍රභූවරුන් නිතරම සැකෙන්නේ ගරුසරුව නැතුව කවුද රජවන්නට යන්නේ නිරතුරු වැරදි සොයා රට තුල ගැවසෙන්නේ මෙරවරු යොදා එතුමට කරදර දුන්නේ දීලා වදය ගසමින් ඔහුගේ ගතට වීලා සතුටලේ ගලනා විට දිපිට දාලා සිනහකොක් හඬලා විටින් විට පාලා නපුරුනෙත් වචනද එතුමාට පාපය කෙරෙහි ලොල් නොමවී සිටින්නට කෝපය නැතිව මෙත් කරුණා වඩන්නට සාමය සතුට දෙන්නට දිරිදරුවාට සාපය වේය යේසු සමිදා මෙරුවාට
ජන්මභූමිය සන්නිනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත පර්ල් සෙනරත් දසනායකගෙන්. හඬදායකත්වය ගාමිණී සිරිවර්ධන සහ පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලී. ජලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුපදායි රාත්‍රියක්.